අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යාව පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ මොනරාගල කලාපයේ විද්‍යාව ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.
අයිබෝවන් දුවේ පුතේ, සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමටම තෙරුවන් සරණින්. සීල දෙවියරයක වරණින් මේ වසංගත තත්වෙන් මිදිලා මේ නව වසරේ ඔබේ යහපත් බලාපොරොත්තු ඉලක්ක සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන මුලින්ම අද දවසේදී අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන දුවේ පුතේ 10 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළ කෙටි ප්‍රශ්න කීපයක් සහ විෂය කරුණු, ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේට අදාළ ප්‍රශ්න කීපයක් සහ ඊට අදාළ විෂය කරුණු. ඉතින් දුවේ පුතේ ඔබ දැනගන්න ඕනි කෙටි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන විට ලබා දෙන විෂය කරුණු, ඒ වගේම කෙටි ප්‍රශ්නවල පිළිතුරු දෙවන ප්‍රශ්නයටත් අදාළ වන බව. ඉතින් දුවේ පුතේ මේ පිළිබඳව අපි අධ්‍යයනය කිරීමට සූදානම් වෙන මේ මොහොතේ ඔබට සූදානම් කරගන්න වෙයි 10 පෙළපොත 1 සහ 2 ලියා ගැනීමට පෑනක්, ඒ වගේම ලියන පොතක් ඔබ ළඟ තබා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දුවේ පුතේ, ඔබ දන්නවා විද්‍යා විශේෂයේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වශයෙන් ශේෂ තුනක් යටතේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි දන්නවා ලකුණු 40ක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම ප්‍රශ්න 40ක් අහන ප්‍රශ්න පත්‍රයක් කියලා. ඉතින් මේ විශේෂයේ යටතේ සමව බෙදී යන ආකාරය තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඉතින් දෙයතන ලකුණු 40ක් සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් වන විදිහට ලකුණු රැස් කර ගැනීම හැකියාව ඔබට තියෙනවා ලකුණු 100. අපි සාකච්ඡා කරන ප්‍රශ්න වල පිළිතුරු හොඳින් මතක තබා ගත්තොත් ඔබට මේ වසරේදී 10 ශ්‍රේණිය භාග ප්‍රශ්න පත්‍ර වලට හොඳින් පිළිතුරු ලියන්නත්, ඒ වගේම අපොස සාපෙළ විභාගයේදී 2022 වසරේදී ඔබට ඉතාම සාර්ථකව පිළිතුරු ලියන්නත් ඔබට හැකියාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, අපි දන්නවා ශාක, සතුන්, සුත්‍ර ජීවීන් විදියට වර්ග කරනවා අපි ජීවීන්. මේ ජීවීන්ගෙන් ශාක නිර්මාණය වෙලා තියෙන්නේ ශාක සෛලවලින්, ඒ වගේම සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ සත්ව සෛලවලින්. ඉතින් ඔබ 6 පාඩම ඔබ නිරීක්ෂණය කළ බැලුවොත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්, ඔබ අධ්‍යයනය කළත් ඇති මේ වෙනකොට ශාක සෛලයක සහ සත්ව සෛලයක වෙනස්කම්. ඔබ බලන්න මේ පෙළපොත 112 පිටුව පෙරලා බලන්න සත්ව සෛලයක් සහ ශාක සෛල අතර වෙනස්කම් මේකේ සඳහන් වෙනවා. සෛල බිත්තියක් නැහැ සත්ව සෛලයක, ඒ වගේම ශාක සෛලයක සෛල බිත්තියක් තියෙනවා. ඒ වගේම සෛල තුල වැඩි අවකාශයක් ගන්න සෛල ප්ලාස්මේ සත්ව සෛලයක, ඒ වගේම ශාක සෛලයක සෛල ප්ලාස්මේ සෛලයේ පරයන්තයට ඇවිල්ලා තියෙනවා. මොකද මැද විශාල රික්තකයක් පිහිටන නිසා. ඒ වගේම සත්ව සෛලයක විශාල රික්තක නැහැ. රික්තක නැහැ ඇත්තටම. ඒ වගේම කුඩා රික්තක කිහිපයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ශාක සෛලයක විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. ඒ වගේම සත්ව සෛලවල හරිත ලවණයි. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕනේ ශාක සෛලවල හරිත ලව තියෙනවා. ඉතින් දුවේපතේ ඔය විෂය කරුණු ටික ආශ්‍රයෙන් අපි ප්‍රශ්නයක් විමසලා බලමු. ශාක සෛලයක පමණක් දක්නට ඇත්තේ 1 නිහස්තිය, 2 හරිත ලව, 3 මයිටොකොන්ඩ්‍රියා, 4 ගොල්ගි දේහ. ඔව් පුතේ, ඔබ දන්නවා හරිත ලව තමයි ශාක සෛලයක පමණක් දක්නට ලැබෙන්නේ. මොන සෛලයක ඕගොල්ලෝ අහලා තියෙනවා සෛල ප්ලාස්මය ගැන. සෛලයට හැඩයක් ලබා දීම, සෛල ඉන්දිකා දැරීම හා විවිධ පරිවෘත්ති ක්‍රියා සිදු කිරීම සෛල ප්ලාස්මයේ කෘත්‍ය විදිහට අපි සලකනවා. සෛලය තුළ සෛල ප්ලාස්මයේ ගිලී ඇති ව්‍යුහවලට සෛල ඉන්දිකා කියලා තමයි අපි කියන්නේ. ඇතැම් ඉන්දිකා සෛල පටල වලින් වට වෙලා තියෙනවා. සෛල පටල වලින් වට නොවුණු ඉන්දිකාවකුත් තියෙනවා. ඒක තමයි රයිබෝසෝම. ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනි පටල රහිත ඉන්දිකාව රයිබෝසෝම කියලා. ප්‍රෝටීන් නිෂ්පාදනයේට ස්ථාන සැපීම නැත්නම් ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීම තමයි එහි නැත්තන පොටින් සංස්ලේෂණය කිරීම තම එහි කෘත්ති විදිර අපි සලකන්න. ඉතින් දොයිපුතේ මේ මොනෝද මේ පටල සහිත එන්නිකා විදිර සලකන්නේ මයිට කොන්ඩියා නිියස්ටිය අන්තප්ලාස්මී ජාලිකා හා ගොල් ගිදේහ කීපයක් මතක් කර ඔබට දෙවෙන ප්‍රශ්නපත්තරේත් කෙට ප්‍රශ්නපත්තරේදී තොක ඉවහල් වෙයි. ඉතින් අපි මෙන් මේවාගේ ප්‍රශ්නයක් අහම ඔය ඉන්දිකාවලින් සෛලේක ජවපොල ලෙස හැඳින්නේ කුමන ඉන්දිකාවද? ඔබ දන්න නිියස්ටිය හරිතලාව මයිට කොන්ඩියා ගොල්ගි දේහ විදිට පිළිතුරු හතරක් දුන්නොත් ඔබ දන්නෝ මයිට කොන්ඩියා තමයි ජවපොල ලෙස හඳුන්වන්නේ. ඉතින් දුවපතේ මයිට කොන්ඩියාවක කෘත්‍ය විදියට අපි දැනගෙනින් ඕන කාරණය තමයි ස්වායිශ්වසනය මගින් ශසන ක්‍රියාව මගින් ශක්තිය නිපදවීම තමයි මයිට කොන්ඩියාව සිදුකරන කෘත්‍ය විදිර අපි සලකන්න. ඉති ඒ නිසා අපි මේක ජවපොල ලෙස සලකනවා. ඔනුපති සෛලේක නිියස්ටිය ගත්තොත් සෛලේක තියෙන ප්‍රධානම ඉන්දිකාව නිියස්ටී විදිර සලකන්න. ඉති මේ කෘත්තිය තමයි සෛලයේ ජීව ක්‍රියා පාලනය කිරීම. අපි දන නිියස්ටියක් තුළ නිියස්ටි කාව තියෙනවා, ඒවගේම වර්ණ දේහ තියෙනවා. ඔබ අහල තියෙන මීට පෙර අපි දන්න මිනිසාගේ දේහ සෛල තුළ ගැන්නේ නිියස්ටිය තුළ වර්ණ දේහ 46ක් තියෙනව කියලා. ඔබ දන්නවා ගෙම්බගෙනං වන්න දේහ 26ක් තියෙනව කියලා ඔබ ඉගෙනගෙන ඇති. වීශාකයේ සෛලයක නිියස්ටිය තුළ වර්ණ දේහ 24ක් තියෙනව කියලා ඔබ දන්නවා. දැන් මිනිසාගේ තියෙන වර්ණ දේහ 46 සමාන වර්ණ දේහ දෙක බැගින් එකතු වෙලා සමජාත වර්ණ දේහ යුගල් විදියට 23ක් තියෙනවා. මේ වර්ණ දේහ වලින් අපි දන්නවා 22ක්ම අලිංග වර්ණ දේහ. ඒ වගේම එක වර්ණ දේහ යුගලයක් තියෙනවා ලිංග වර්ණ දේහ විදියට. ඉතින් අපි දන්නවා ලිංග දෙකක් තියෙනවා, ස්ත්‍රී ලිංගය සහ පුරුෂ ලිංගය. දැන් ස්ත්‍රී සඳහා තියෙන වර්ණ දේහ යුගලය වෙන්නේ X සහ Y කියලා අපි X සහ X විදියට නම් කරනවා. ඒ වගේම පිරිමි සඳහා තියෙන වර්ණ දේහ යුගලය X සහ Y විදියට නම් කරනවා. ඉතින් දේවපතී දෙවියන්ගේ ලක්ෂණ දරුවන්ට උරුම වෙන්නේ වර්ණ දේහ හරහා. නිියස්ටි තුළ තියෙන වර්ණ දේහ හරහා. වර්ණ දේහ මත තියෙන ජාන ඔබ අහලා ඇති මීට පෙර ජාන වල තමයි මේ ලක්ෂණ තැන්පත් වෙන්නේ. මොනවද මේ ලක්ෂණ? දිව රෝල් කිරීමේ හැකියාව, සමේ වර්ණය, කෙස්වල ස්වභාවය, නිල් ලැස්, දුඹුරු ඇස්, කළු ඇස් නේද? මේ විදිහට අත් දෙක මැදව තම මහා පැටෙන් ලිපිහිටන විදිය. මේව තමයි ප්‍රවේණික ලක්ෂණ විදිහට අපි ගන්න. ඒවා දේවෝපියන්ගේ ලක්ෂණ දරුවන් වෙත අරගෙන එන්නේ ඔය වර්ණ දේහ හරහා. ඉතින් දුවේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට පිළිතුරු දෙන්න පුළුවන් ඇති. දැන් ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ නිියස්ටිය තුළ නේද? නිියස්ටිය තුළ තියෙන වර්ණ දේහ තුළ වර්ණ දේහවලත් ජාන කියලා කොටස් තියෙනවා. ඒ ජාන තුළ තමයි මේ ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ. ඉතින් දෙවිපති අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි විෂය කණු ටිකක් ඉගෙනගනිමු. රසායන විද්‍යාව පාඩමක් ඔගොල්ලෝ ඉගෙන ගෑති අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන කියලා. ඔබ දන්නවා සහසංයුජ බන්ධන කියන්නේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන සාධන බන්ධන කියලා. ඒ වගේම ඔගොල්ලෝ දන්නවා අයනික බන්ධන කියලා කියන්නේ ලෝහ කාණ්ඩයක් සහ අලෝහ කාණ්ඩයක් එකතු වෙලා ලෝහවලින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා, ඒ වගේ අලෝහවලින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ඔයගොල්ලෝ දන්නවා ලෝහ ධනායනයක් විදියට සකස් වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ඒවා ඍණායනයක් විදියට සකස් වෙනවා. එතකොට ධනායන ඍණායන එකතු වෙලා ආකර්ෂණය වෙලා බන්ධන හදා ගන්නවා. අපි ඒවට කියනවා ආයනික බන්ධන කියලා. ඉතින් මේ ආයනික බන්ධන සහ සහසංයුජ බන්ධන මම කෙටියෙන් පැහැදිලි කරේ. ඔබේ ගුරුතුමා ගුරුතුමියත් එක්ක වැඩිපුර කතා කරන්න වෙනවා මේ සම්බන්ධව. ඉතින් මේ අපිට මේ ආයනික සංයෝගයක් හොයා ගැනීමේදී අපිට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දුවේ පුතේ මුල කාණ්ඩය ලෝහ කාණ්ඩයක්, දෙවන මූලද්‍රව්‍ය නැත්නම් මුල්වේ පරමාණුව අපි දන්නවා ලෝහ කාණ්ඩයක් විදිහට තමයි අපි හඳුරගන්නේ. ඉතින් දැන් මෙන්න මේ ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක්. පහත සංකේත අතරින් අයනික බන්ධන සහිත සංයෝගය කුමක්ද කියන එක. NH3 ඇමෝනියා. දෙවෙනි උත්තරය LiCl lithium chloride LiCl. තුන්වෙනි උත්තරය SO2 sulfur dioxide. වගේම හතරවෙනි පිළිතුර CCl4. ඉතින් දුවේපුතේ අපි දැනගෙන ඉන්න ඕනි මේ ආයනික ඔය දෙක තෝරගන්න නම් ඔය ලෝහ කාණ්ඩයේ මුලින් තියෙන්න ඕනි වගේම අලෝහ කාණ්ඩයේ දෙවනුව තියෙන්න ඕනි. එහෙම කෙටියෙන් හොයාගන්න පුළුවන් උත්තරයක් තමයි එතකොට ලිතියම් ක්ලෝරයිඩ් විදිහට ඔබ සඳහන් කරයි. ඒ වගේම දුවේපුතේ තව ක්‍රමයක් තියෙනවා ආයනික බන්ධන සහ සහසංයුක්ත බන්ධන අතර ලක්ෂණ වෙනස්කම් හඳුනාගත්තොත් එහෙම අපිට පුළුවන් ඔය ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට හොඳින් පිළිතුරු ලියන්න. දැන් අයනික බන්ධන තියෙන රසායනික සංයෝගවල තියෙන ලක්ෂණයක් තමයි කාමර උෂ්ණත්වයේදී ඝණයක් විදිහට තියෙන්නේ. උදාහරණයක් විදිහට ලුණු අයනික සංයෝග සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට ඒ වගේම අයනික සංයෝග අපි තමයි ජලයේදී වෙනවා. ජලයේදී වුණාම ඒ තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒක කියන්නේ විද්‍යුතයේ සන්නයනය කරනවා. ඒ වගේම ද්‍රවාංක තාපාංක කියන්නේ ඝණයක් ද්‍රවයක් බවට පත් වන උෂ්ණත්වයයි ද්‍රවයක් වාෂ්පන උෂ්ණත්වයයි ඊටාම ඉහළ අගයක තියෙන්නේ. සාසංජ සංයෝග සලකනකොට කාමර උෂ්ණත්වයේදී ද්‍රව හෝ වායු වශයෙන් තමයි හඳුනගන්න පුළුවන් අපිට. ඒ වගේම ජලීය ද්‍රාවණ හෝ විලීන ද්‍රාවණ තුලින් විදුලිය සන්නයනය කරන්නේ නැහැ. ඒ වගේම තාපාංක ද්‍රවාංක ඊටමත් පහත් අගයක තියෙන්නේ. ඉතින් ඔබට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබට හොයන්න පුළුවන් ඝන අවස්ථාවේ තියෙන මොන සංයෝගයේද වායු හෝ ද්‍රව අවස්ථාවේ තියෙන මොන සංයෝගයද කියලා හොයාගන්නත් පුළුවන්. වායු හෝ ද්‍රව තියෙනවා අපි දන්නවා සහසංයුජ්‍ය තියෙනවා. එහෙනම් ජලය කියන්නේ ද්‍රවයක් නේ. එහෙනම් අපි දන්නවා සහසංයුජ්‍ය සංයෝගය තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්. එහෙම තියෙනවනම් වායු අවස්ථාවේ තියෙනවා ඒවා සහසංයුජ්‍ය බන්ධන සහිත සංයෝග විදිහට අපි සලකනවා. අපි දැන් වෙනත් ප්‍රශ්නයකට යන් අලියාගේ විද්‍යාත්මක නාමය නිවැරදිව ලියා ඇති පිළිතුරු තෝරන්න. ඉතින් දුවේ මේ ප්‍රශ්නෙට පිළිතුරු සෙවීමට පෙර විෂය කරුණු කීපයක් හොඳින් දැනගෙන ඉන්න ඕනේ. විද්‍යාත්මක නාමකරණය දීපද නාමකරණ ඉදිරිපත් කරේ කැරොලස් ලීනියස් විසින්. එසම් අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ පාවිච්චි කරන යම් ශාකවලට නම් අපි දන්නවා ග්ලිරිසීඩියා, නංචි, එල්බීසියා කියලා එකම ශාකයට විවිධ නම් පාවිච්චි කරන එකේ දුර්වලතාවය මගහරවන්න ලෝකයෙන් පිළිගන්න එක නමක් විදිහට තමයි අපි විද්‍යාත්මක නාමය හඳුන්වලා දෙන්නේ. මේ නාමයට අපි කියනවා දීපද නාමකරණය කියලා. ඒ කියන්නේ පද දෙකකින් යුත් නාමයක්. එතකොට ශාකයකට හෝ සතෙකුට විද්‍යාත්මක නාමයක් තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසාට හෝමෝ සාපියන්ස් කියලා අපි කියනවා. අලියට කියන්නේ එලිපාස් මැක්සිමස් කියලා. වලිකුකුලා ගැලුස් කියලා කියන්නේ සාමාන්‍ය කුකුලට. ගැලුස් ලපායෙත්ති කියලා අපි කියනවා වලිකුකුලට. අශෝක පෙතිය පන්ටියස් අශෝක විදිහට නිර්මාණය නිම්පයා ස්ටෙලාටා විදිහට සලකනවා. නාස් ගස්සට අපි කියනවා මෙස්වා නාග සාරියම් කියලා. පොල් කොකස් සිපෙරා විදිහට අපි හඳුන්වනවා. මේ විදිහට විද්‍යාත්මකව අපි ඔය ශාක සතුන් හැඳිනීමක් කරනවා. ඉතින් මේ දීපද නාමකරණය කැරොලස් ලීනියස් ඉදිරිපත් කරනකොට දීපද නාමකරණයේ සම්මතයන් පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. පළමු කාරණේ තමයි ජීව විශේෂයක ජීව විද්‍යාත්මක නාමය එවත් විශේෂ නාමය පද දෙකකින් සමන්විත වෙනවා. ඉතින් පළමු පදයේ ඝන නාමය කියලා අපි කියන්නේ. දෙවන පදයේ සුළු නාමය ලෙස හඳුන්වනවා. ඉතින් ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් තමයි අපි ලියන්නේ. ජීව විද්‍යාත්මක නාමය ඉංග්‍රීසි අක්ෂරවලින් ලියා දක්වන්නේ. නාමය හඳුන්වන්නේ ග්‍රීක හෝ ලතින් භාෂාවේ භාවිතා නිසා අපි ලියන්නේ ඉංග්‍රීසි අක්ෂරවලින්. ඒ වගේම ඝන නාමයේ මුල් අකුර, ඒ කියන්නේ මුල් නාමයේ මුල් අකුර කැපිටල් වෙනවා. ඒ වගේම අනෙක් සියලුම අකුරු සිම්පල් අකුරු තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම නාමයේ අත්අකුරෙන් ලියන විට පද දෙකට යටින් ඉරක් අඳිනවා. ඒ වගේම නාමයේ මුද්‍රණය කරන විට ඇල අකුරින් මුද්‍රණය කරලා තියෙන්න ඕනි. ඉතින් මේ ලක්ෂණ සලකලා බලනකොට ඔබට අලියාගේ විද්‍යාත්ම නාමයේ එලිපාස් මැක්සිමස් කියන එක අවබෝධයක් තියෙනවා. අපි අර ලක්ෂණ හොයලා බලන්න ඕනේ. ඇල අකුරු තියෙන්න ඕනි, පළවෙනි අකුර කැපිටල් වෙලා තියෙන්න ඕනි. අතෙන් ලියලා තියෙනවා නම් අනිවාර්යයෙන් අපිට හඳුරගන්න පුළුවන්. යටින් ඉරක් ඇඳලා තියෙන්න ඕනේ නේද? එතකොට ඉංග්‍රීසි අකුරින් ලියලා තියෙනවා. සියලුම අකුරු කැපිටල් නම් ඔන්න වැරදි. සියලුම අකුරු සිම්පල් නම් ඔන්න ඒත් වැරදි. ගණනාමයේ මුල අකුර කැපිටල්, විශේෂණාමයේ මුල අකුර කැපිටල් නම් ඒත් වැරදි. එහෙනම් ගණනාමයේ මුල අකුර කැපිටල් වෙලා අනිත් සියලුම අකුරු සිම්පල් වෙලා ඇල අකුරින් ලියලා තියෙනවා නම් අපි දන්නවා මේක නිවැරදි නම කියලා. ඉතින් දෙවිපති අපි තවත් ප්‍රශ්නයකට යන්න ඉස්සෙල්ලා විෂය කරුණු ටිකක් විමසලා බලමු. ගොල්ලන් ප්ලාන්ටේ රාජධානී සම්බන්ධව, ප්ලාන්ටේ කියන්නේ ශාක රාජධානිය, ප්ලාන්ටේ රාජධානී පුෂ්ප හට ගැනීම හෝ නොගැනීම පදනම් කරගෙන අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරා මතක ඇති අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක කියලා. දැන් අපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හට නොගන්නා ශාක. ඒකෙත් තියෙන වර්ග දෙකක් ඔගොල්ලෝ මතක ඇති, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක, බීජ හට ගන්නා අපුෂ්ප ශාක වශයෙන්. අපි පෙර ඉදිරි ප්‍රශ්නයකදී සාකච්ඡා කරන නිසා අපි ප්‍රශ්නෙට අදාළ කොටස අපි සාකච්ඡා කරමු. මේ සපුෂ්ප ශාක ගත්තොත් එහෙම අපි දන්නවා සපුෂ්ප ශාක කියලා පුෂ්ප හට ගන්න ශාක. ඒක වර්ග දෙකකට අපි වර්ග කරනවා. ඒක බීජපත්‍රි ශාක සහ දීබීජපත්‍රි ශාක වශයෙන්. ඉතින් මේ සපුෂ්ප ශාක වල ඒක බීජ සහ දීබීජපත්‍රි ශාක අපි හඳුරගන්නේ ඒව සතු ලක්ෂණ වලින්. එතකොට අපි මේ ලක්ෂණ සලකලා බැලුවොත් එහෙම ඒක බීජපත්‍රි ශාක වල බීජයේ එක් බීජ පත්‍රයක් විතරයි තියෙන්නේ. ඒ වගේම දීබීජපත්‍රි ශාක වල බීජ පත්‍ර දෙකක් තියෙනවා. කඳ අතු වලට බෙදිලා නැහැ ඒක බීජ පත්‍රි වල. කඳ අතු වලට බෙදිලා තියෙනවා දීබීජ පත්‍රි ශාක වල. මුදුන් මුලක් පිහිටන්නේ ඒ වෙනුවට තියෙන තන්තු මුල් පද්ධතියක්. ඒක බීජ පත්‍රි ශාක වල. දීබීජ පත්‍රි ශාක වල මුදුන් මුලක් හා පාර්ශ්ව මුල් සහිත මුල් පද්ධතියක් තියෙනවා. ඒ වගේම පත්‍ර සමාන්තරව සමාන්තර නාරටි වින්‍යාසයක් තමයි තියෙන්නේ. ප්‍රධාන නාරටියට සමාන්තරව තමයි ශාකා නාරටි පීරලා තියෙන්නේ ඒක බීජපත්‍රි ශාකවල. ඉතින් දීබීජපත්‍රි ශාකවල දැලක් වගේ, ඒ කියන්නේ ජාලාභ නාරටි වින්‍යාසයක් තමයි පත්‍රයේ පිහිටන්නේ. ඒ වගේ පුෂ්ප ත්‍රිඅංක පුෂ්පදරණ පෙති තුනක් හෝ තුනේ ගුණාකාර විදියට ත්‍රිඅංක පුෂ්පදරණවා. දීබීජවල චතුරංක සහ පංචාංක පුෂ්පදරයි. පෙති 4 හෝ 4 ගුණාකාර, 5ක් හෝ 5 ගුණාකාර වශයෙන් තමයි පිහිටන්නේ. ද්විත්‍යික වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. කයි කියන්නේ කඳ ඒකාකාරී, මහත් වීමක් වෙන්නේ නැහැ. ඔබ දැකලා ඇති පොල් පුවක්, තල් කිතුල්, ඒ වගේ වි වගේ ගිනි කිරැස්ස, මාණන් වගේ වගේ කඳ මහත් වීමක් වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ද්විත්‍යික වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි ද්විත්‍යික වර්ධනයක් සිදු වෙනවා දීබීජපත්‍රි ශාකවල. කඳේ සෑම තැනම සමාන මහතකින් තමයි තියෙන්නේ. වී මම උදාහරණ කිව්වා, වී තෘණ, පුවක්, පොල්, තල් කිතුල් වගේවා. කඳේ මුල ප්‍රදේශයේ මහත් වෙලා තිනවා. අගට යනකොට ක්‍රමයෙන් සිහින් වෙනවා. මිරිස්, තක්කාලි වගේම කොස් වගේ ඔයගොල්ලෝ දන්න බුරුත වගේ ශාක, තේක් වගේ ශාක, ලොකු ශාක වගේම ඔයගොල්ලෝ පොතේ තියෙන මිරිස් කොස්, ඒ වගේ නිල් මානෙල් වගේ ඒවා, ඒවත් අපිට දීබීජපත්‍රි ශාක විදිහට සලකන්න පුළුවන්. ඔබ දන්නවා මේ ඔබට 11යි ඉගෙන ගන්න පුළුවන් මේ ඇයි කඳ මහත් වෙන්නේ නැත්තේ. එක්තරා පටකයක් තියෙනවා ඔබ දන්නවා, කැම්බියම කියලා. ඒක බීජපත්‍රි ශාකවල පිහිටන්නේ නැහැ. ඒකෙන් තමයි නව සෛල ඇති කරලා ඒවා පොත්ත පැත්තට සහ සෛලම පැත්තට, නැත්නම් ලීයේ පැත්තට යොමු කිරීමෙන් කඳ මහත් වීමක් වෙන්නේ. ඉතින් ඒක බීජපත්‍රි ශාකවල කැම්බියමක් පිහිටන්නේ නැහැ. දීබීජපත්‍රි වල කැම්බියමක් පිහිටනවා. ඒ නිසා කඳ මහත් වීමකට ලක් වෙනවා. ඒ පිළිබඳව 11 වසර පාඩමකදී අපි අධ්‍යයනය කරනවා. ඉතින් දුවේපති අපි ප්‍රශ්නයක් අහලා බලමු. පහත් සඳහන් ලක්ෂණ අතරින් දීබීජපත්‍රි ශාකයකට සුදුසු ලක්ෂණයක් නොවන්නේ 1. කඳ අතු වලට බෙදී තිබීම, 2. මුදුන් මුලක් තිබීම, පත්‍ර පත්‍රිකා වලට බෙදී තිබීම, තන්තුමය මුල් පද්ධතියක් තිබීම. ලක්ෂණය නොවන්නේ තන්තු මුල් පද්ධතියක් තියෙන එක බීජවල ඇට කියලා ඔගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවා මේ වෙනකොට. ඔගොල්ලෝ දන්නවා අපි වායු වර්ග තුනක් අපිට ඉගෙන ගන්න වෙනවා, ඔක්සිජන්, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම හයිඩ්‍රජන් කියන වායු වර්ග තුන. ඊට අමතරව ඔබ අපි ඒ සංයෝග ඇසුරින් ඒ වායු නිෂ්පාදනය කරගන්න විදියත්, ඒ වගේම ඒ ඇටෝම් සකස් කරගන්න විදියත් ඔබ විද්‍යාගාරයේදී ඔබේ ගුරුතුමා සහ ගුරුතුමියත් සමග කරලා ඇති. ඔබ දන්න සෑහෙන වායු විදියට ඔබ සලකන්නේ හයිඩ්‍රජන් වායුව. ඊට අමතරව ඔබ දන්න ආවර්තාවගුවේ දෙවන මූලද්‍රව්‍ය හීලියම්. මේ දෙක මේ හයිඩ්‍රජන් අපිට දීලා නැත්නම් ප්‍රශ්නයකට මෙන්න මේ විදිහට පහත දැක්කෙන වායු අතරින් සැහැල්ලුම වායුව කුමක්ද? ඔක්සිජන්, නයිට්‍රජන්, හීලියම්, කාබන් ඩයොක්සයිඩ්. හයිඩ්‍රජන් දීලා නැහැ නේ, සැහැල්ලුම වායුව හයිඩ්‍රජන් නේ. නමුත් අපි දන්නවා හීලියම් තමයි ඊට පස්සේ අපිට හමුවන සැහැල්ලුම වායුව. ඒ නිසා මේ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් අපි හීලියම් යොදා ගන්නවා. ඉතින් දෙවියපති මෙන්න මේ රසායනික සූත්‍රය ලියා ගන්නකෝ. යූරියා ගැන ඔයාලා අහලා තියෙනවනේ. බලන්න CONH2 වරහන් කරන්න NH2 එක ඊට පිටින් දාන දෙකක්. එතකොට අපි ඔක් කියන්නේ CONH2 twice කියලා. 90ක අඩංගු කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව පිළිවෙලි. ඔයගොල්ලෝ දන්නවා C කියන්නේ කාබන් එකයි තියෙන්නේ කිනේ. එතකොට එකයි, ඔක්සිජනුත් තියෙන්නේ එකයි. එන එකයි එකයි, නයිට්‍රජන් තියෙනවා දෙකක්. වරහන තුලනේ තියෙන්නේ, වරහනේ පිට තියෙනවා දෙකක්. අපි දන්නවා නයිට්‍රජන් දෙකක් තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් ඇතුළේ දෙකක් තියෙනවා වරහනට ඇතුළතින්. ඒ වගේම දෙකෙන් ගුණ වෙනවා. එතකොට හතරක් තියෙනවා. එහෙනම් එකයි එකයි දෙකයි හතර තමයි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. ඉතින් දෙවියනේ ඔය සංයෝග විතරක් නෙවෙයි, වෙන සංයෝගයක් දුන්නත් අපි දැනගන්න ඕනේ පරමාණු හොයාගන්න. ඒ අනුපාතය හෙව්වොත් අපි අනුපාතේ ලියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු දුවේ පුතේ. ස්කන්ධය ග්‍රෑම් 500ක් වන වස්තුවක් මත නිව්ටන් 5ක බලයක් යෙදීමෙන් වස්තුව චලනය වන ත්වරණය කොපමණද? ඉතින් මේ ප්‍රශ්නේ කතා කරන ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. අපි දන්නවා නිව්ටන්ගේ නියම තුනක් සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට. අපි දන්නවා දෙවෙනි නියමය චලිතය පිළිබඳව නිව්ටන්ගේ දෙවෙනි නියමය. ඒකේ කියනවා වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදුන් ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා. ඔයගොල්ලෝ මතක ඇති ඒ ප්‍රශ්න නියමයේ කතා කරනකොට අපි සමීකරණයක් ගොඩනගනවා. F සමානයි බලය සමානයි ස්කන්ධයේ වැඩි කිරීම ත්වරණය කියලා. එතකොට F සමානයි ma. එතකොට මේ සමීකරණයට ආදේශ කළ තමයි දුවේ පුතේ මේකට පිළිතුරු හොයන්න වෙන්නේ. එසා බලන්න ස්කන්ධයේ ග්‍රෑම් 500යි වස්තුව මත නිව්ටන් 5ක බලයක් යෙදීමෙන් වස්තුව චලනය වන ත්වරණය හොයන්න තියෙන්නේ. එහෙනම් අපි F සමානයි ma කියලා ලියලා ඒකට ආදේශ කරන්න ඕනේ 500යි. ස්කන්ධයේ 500යි ග්‍රෑම් වලින් තිබුණොත් අපි එක කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. ඒ නිසා අපි 1000න් බෙදනවා 500. වැඩි කිරීම ත්වරණයනේ හොයන්න තියෙන්නේ. ඒක අපි හිස්ව තියනවා. බලය දීලා තියනවා. නිව්ටන් 5. එහෙනම් F පැත්තේ F සංකේතය පැත්තේ අපි 5 දානවා. නිව්ටන් 5 සමානයි ස්කන්ධයේ පැත්තේ 500 බෙදීම 1000 වැඩි කිරීම A. එතකොට අපි සුළු කරාට පස්සේ පිළිතුරක් එනවා 10යි ms ඍණ 2 ත්වරණය මනින ඒකකයේ වෙන්නේ තප්පර වර්ගයට මීටර් නිසා. එතකොට 10යි ms ඍණ 2. එතකොට ඕක පිළිතුරේ හොයාගන්න ඕනේ. 4 වෙනි පිළිතුර විදිහ තමයි මේ ප්‍රශ්න පත්‍රය අපිට දීලා තියෙන්නේ. ඉතින් ඔබ ආයි මතක් කරලා බලන්න වස්තුවක ඇති වෙන ත්වරණය එයට යොදුන් ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඒ චලිතය සම්බන්ධ දෙවෙනි නියමයෙන් ගන්න සමීකරණය තමයි F සමානයි ma. ඒට ආදේශ කළ ඔයගේ ගැටලුවක් අපිට විසඳන්න පුළුවන්. වස්තුවේ ස්කන්ධය කියලා මොකක්ද කියන්නේ පුතේ? වස්තුවේ ස්කන්ධය කියලා කියන්නේ ඒ වස්තුවේ තියෙන පදාර්ථ ප්‍රමාණයට. ඒක අපි දන්නවා අන්තර්ජාතික වශයෙන් අපි මයින ඒකකයක් තියෙනවා කිලෝග්‍රෑම්. එවගේම බර කියලා කියන්නේ යම් වස්තුවක් මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය. බලයමයින අන්තර්ජාතික ඒකකය කැපිටල් N විදිහට තමයි අපි සලකන්නේ. මේ ප්‍රශ්නේ බලන්න. මිනිස්සුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 20කි. ඔහුගේ බර කොපමණද? අපි දන්න එකක් තමයි කිලෝග්‍රෑම් 10ක් ක බර කිලෝග්‍රෑම් 10 එක බර නිව්ටන් 10ක් කියලා. කියන්නේ ග්‍රෑම් 100ක් නිව්ටන් 1යි. එහෙනම් කිලෝග්‍රෑම් 1ක නිව්ටන් 10ක් තියෙනවා කියලා දැන් මතකයිනේ. එහෙනම් මිනිස්සුගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 20ක් වුණොත් 1ක 10 එනං අපි 20 10ෙන් වැඩි කරාම අපිට පුළුවන් බර හොයාගන්න. එහෙනම් කිලෝග්‍රෑම් 20ේ බර කීයද? 200යි නිව්ටන්. ඉතින් පිළිතුරු හතරක් දෙන ඔබට ඔය විදිහට හොයාගන්න හැකියාව තියෙන්න ඕනේ. ඔබ දන්නව පුතේ ජීවීන් වර්ගීකරණයේදී අධිරාජධානි පහක් පිළිබඳව ඔබ අධිරාජධානි තුනක් පිළිබඳව ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම රාජධානි පහක් පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මේ රාජධානි වලට ඊළින් තියෙන මට්ටම අධිරාජධානි විදියට කාල් වූස් විසින් 1990 දී හඳුනල දුන්නා. ඉතින් දෙවිපතේ අධිරාජධානි තුනක් තියෙනවා. අධිරාජධානි තුනකට මේ ජීවීන් වර්ගීකරණය කරනවා. පළවෙනි අධිරාජධානි තමයි ආකියා අධිරාජධානි. දෙවෙනි අධිරාජධානි තමයි බැක්ටීරියා අධිරාජධානි. තුන්වෙනි අධිරාජධානි තමයි යුකැරියා අධිරාජධානි කියන එක. ඉතින් ඔබ දන්නවා ආකියා අධිරාජධානියේදී ඒ ජීවීන්ගේ සංවිධානීය නියස්තියක් නැහැ. ඒ නිසා අපි ඒගොල්ලෝ කියනවා ප්‍රාග් නියස්තිකයි කියලා. ඒ වගේ මොවුන් ආන්තික පරිසරවල ජීවත් වීමේ හැකියාව තියෙනවා මොවුන්ට. ඒ කියන්නේ ගිනි කඳු, කාන්තාර, හිම කඳු, උණුදිය උල්පත්, සාගර පතුල, ලවණ බිම් ඒ වගේ ආන්තික පරිසරවල ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රතිජීවක වලින් මේගොල්ලෝ විනාශ කරන්න බෑ. ප්‍රතිජීවක කියලා ඔගොල්ලෝ නමේ ඉගෙන ගත්ත මතක ඇති. සුද්ධ ජීවීන් මගින් නිපදවල සුද්ධ ජීවීන් විනාශ කිරීමට යොදාගෙන ඖෂධනේ. ඉතින් මේගොල්ලන්ට උදාහරණ ආකී ආදිරාජ්‍යන්ට උදාහරණ වශයෙන් මෙතනෝජන් සහ හෙලෝෆයිලස් කියලා වර්ග දෙකක් ඔයගොල්ලන්ට හඳුනලා දීලා ඇති ඔබේ ගුරු මෑණිවරු පියවරු. ඒවා මතක තියාගන්න. ඉතින් දෙවෙනි අධිරාජධානි විදියට අපි සලකන්නේ බැක්ටීරියා. මේ බැක්ටීරියා වලත් ලක්ෂණ සාකච්ඡා කරනකොට මේගොල්ලොත් ප්‍රාග්නියස්ටිකයි. ඒ කියන්නේ සංවිධානීය නියස්තියක් පිටන්නේ නැහැ. ඒවන මොවුන් ප්‍රතිජීවක මගින් විනාශ කරන්න පුළුවන්. ඒ වගේම ඔය ඇතම් ඒ කියන්නේ බැක්ටීරියාවන් ව්‍යාධි ජනක රෝග ඇති කිරීමේ හැකියාව තියෙනවා. මොවුන් ප්‍රති සෑම පරිසරයකම ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. උදාහරණ විදිහට ඕගොල්ලෝ ඉගෙන ගන්න ඇති බැක්ටීරියා, සයනෝබැක්ටීරියා, ඒ කියන්නේ ඉලහාර්ත ඇල්ගි වගේ උදාහරණත් ඉගෙන ගන්න ඇති. ඉතින් බැක්ටීරියාක ව්‍යුහයක සැලකුවොත් ඕගොල්ලන්ට පස්වෙනි පිටුවේ දෙවන විද්‍යා පෙළපොතේ පස්වෙනි පිටුවේ බලා ගන්න පුළුවන්. සංවිධානීය නියස්තියක් නැහැ. ඒ රූපයට අනුව සෛල බිත්තියක් පිහිටලා තියෙනවා, සෛල පටලය පිහිටනවා, ප්‍රාවරණය තියෙනවා, ඒ වගේම ප්ලාස්මිඩිය තුළ DNA කියන ද්‍රව්‍ය පිහිටලා තියෙනවා, ඒ වගේම රයිබෝසෝම පිහිටනවා. නියස්තික ද්‍රව්‍ය තමයි පිහිටන්නේ. ඉතින් දෙවිපතේ මේ අපෙන් බැක්ටීරියා පිළිබඳව සත්‍යවන්නේ මෙන් කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උන් මම උත්තර හතරක් කියන පිළිතුර තෝරගන්න පුළුවන්ද බලන්න. එක සෑම විටම විෂම පෝෂී වීම, දෙක සෛල බිත්තියක් තිබීම, තුන නියස්තිය පටලයකින් ආවරණය වී තිබීම, හතර සියලුම බැක්ටීරියාවල සෛල ගෝලාකාර හැඩයක් වීම. ඉතින් දැන් මේකේ සත්‍ය වන්නේ මොකද්ද කියලා බැලුවොත් සෛල බිත්තියක් තියෙනවා කියන එක තමයි සත්‍ය වෙන්නේ. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ඒ රූපය අධ්‍යයනය කරලා ඔවගේ ප්‍රශ්නයකට අර ඉස්සෙල්ලා කිව්ව ලක්ෂණත් මතක තියාගෙන හිටියොත් දෙවෙනි පේපර් එකටත් අපිට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේ වෙනත් කෙටි ප්‍රශ්නයක් ඇහුවත් අපිට බිරිඳු ලියන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලට දුවේ පුතේ හුරු වෙන්න ඕනේ. ඔන්න දුවේ පුතේ මේක ලියන්නකෝ. ඉසඩ් අකුර ලියන්න. ඉසඩ් අකුරේ ඉහළ වම් පැත්තේ ඉහළ කෙළවරේ 40 ලියන්න. පහළ කෙළවරේ වම් පැත්තේ පහළ කෙළවරේ 20 ලියන්න. ඔහොම ලිව්වම ලෙස සඳහන් මූල්‍යය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු අතරේ සත්‍ය වන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා ඔය මූලද්‍රව්‍යයක සංකේතයක් නෙවෙයි යෝග මුල සත්‍ය සංකේතයක් නෙවෙයි අපිට නිකන් හඳුනන සංකේතයක් දීලා තියෙන්නේ. ඒකේ වම් පැත්තේ ඉහළ කෙළවරේ ලියන ස්කන්ධ ක්‍රමාංකය. ඒතර පරමාණුක න්‍යාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව තමයි වම් පැත්තේ ඉහළ කෙළවරින් ස්කන්ධ ක්‍රමාංක විදිහට ලියන්නේ. එතකොට පහළ කෙළවරේ ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ න්‍යාස් පරමාණුක න්‍යාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉතින් අපෙන් අහන ඕන උත්තර හතරක් දීලා තියෙනවා. සත් කරුණාවේ සත්‍ය වන්නේ කියන එක. එක පරමාණු ක්‍රමාංකය 40 කි. නෑනේ ස්කන්ධ ක්‍රමාංකය 40ක් තියෙන. දෙක න්‍යාස්ති නියුට්‍රෝන 40 කි. නෑනේ ඒත් වැරදීනේ. නියුට්‍රෝනයි ප්‍රෝටෝනලා එකතුව තමයි 40ක් වෙන්නේ. කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට තුන්වෙනි උත්තරයේ විදිහට පිළිතුර විදිහට ඉලෙක්ට්‍රෝන 20 කි. ඇත්තටම උදාසීන පරමාණුක දැන් ඔයගොල්ලෝ ආවර්තාවන්ගේ මුල් ද්‍රව්‍ය දැකලා තියෙනවනේ. ඒකේ 1 2 3 4 20 දක්වා මුල් ද්‍රව්‍ය 20 ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ මුල් ඉගෙන ගන්නකොට ඒ කොටු අංකයට සමානයි ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි. අපි දන්නවා ප්‍රෝටෝනයක ධන ආරෝපණයක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනයක තියෙන්නේ ඍණ ආරෝපණයක්. ඒතකොට ධනයි ඍණයි සමාන වුණ ගමන් ආරෝපණයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි ඒ වගේ පරමාණු වල කියනවා උදාසීන පරමාණුක් කියලා. ඉතින් දැන් මෙතන තියෙන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 20යි කියනකොට අපි දන්නවා පරමාණු ක්‍රමාංකයේ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 20 නිසා ඉලෙක්ට්‍රෝනත් 20ක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 20යි. ඒක හරි වෙන්න ඕනේ නේද? ප්‍රෝටෝන 40යි. ඒකත් වැරදීනේ. හොඳයි දෙවිපති මේ ප්‍රශ්නෙට බලන්න පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා. සීලොම ජීවීන්ට පොදු කාර්යයක් නොවන්නේ ප්‍රජනනය. සංචරණය දෙවෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර බහිස්රාවේ. හතර වර්ධනය. ඒතර ඔයගොල්ලෝ දන්නවා ශාක වලට සංචරණය කරන්න බෑනේ. ඒ නිසා අපි දන්නවා පිළිතුර සංචරණය තමයි ජීවීන්ට පොදු කාර්යයක් නොවන්නේ කියන එක. අපි දැන් භෞතික විද්‍යා ප්‍රශ්නය සාකච්ඡා කරලා බලමු. ඔයගොල්ලට ඉගෙන ගන්නවා රාශි වර්ග. ස්කන්ධය, කාලය, ඊළඟට ත්වරණය, ප්‍රවේගය, වේගය, විස්ථාපනය, දුර නේද? ඒ වගේ ඒවා රාශි කියලා අපි හඳුන්වනවා. මේ රාශි අපි වර්ග දෙකකට බෙදුවා මතක ඇති ඔයගොල්ලන්ට. අදිස රාශි සහ දෛසික රාශි කියලා. අපි දෛසික රාශි කියලා කිව්වේ විශාලත්වයක් මෙන්ම දිශාවක් තියෙන රාශි විදියට. ඒවා උදාහරණ විදියට අපි දෛසික රාශි හඳුන්වනවා විස්ථාපනය, ප්‍රවේගය, ඒ වගේම ත්වරණය, තාවනද බලය වගේ රාශි අපි හඳුනලා දුන්නා. අදිස රාශි විදිහට අපි හඳුනගත්තේ විශාලත්වයක් තියෙනවා නමුත් දිශාවක් නැති රාශි විදිහට. ඉතින් උදාහරණ විදිහට අපි ඉගෙන ගත්තා දුර, ඒ වගේම වේගය, කාලය වගේ ඒවා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් බලන්න මේ ප්‍රශ්නේ උත්තර ලියන්න පුළුවන්ද කියලා. අදිස රාශියක් වන්නේ බලය, දෛසික රාශියක් නේ, ප්‍රවේගය දෛසික රාශියක්, ස්කන්ධය අදිස රාශියක්, බර දෛසික රාශියක්. ඉතින් ඔබට මේ වගේ ප්‍රශ්න ඔය ප්‍රශ්නෙම නෙවෙයි වෙනත් ප්‍රශ්න ඔය විදිහට අහන්න පුළුවන්. අපි දෛසික රාශි සහ අදිස රාශි මතක් කරලා තියාගෙන හිටියොත් ඔයගලන්ට ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට සහ වෙනත් ඔයගලගේ 10 වසර පේපර් එකට ඉතාම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් නේද? දැන් බලන්න මේ සෛලවල තියෙන ඉන්දිකාවලින් කරන කෘත්‍යයන් පිළිබඳව. ඕන මයිටොකොන්ඩ්‍රියා ඔගොල්ලෝ දන්නවා සායුස්වසන ප්‍රතික්‍රියා සිදුවී ශක්තිය නිදහස් කරනවා. ඒ වගේම ගොල්ගි සංකීර්ණයේ ඔයගොල්ලෝ අහලා ඇති, දැකලා තියෙනවා. ගොල්ගි දේහවල කෘත්‍ය වන්නේ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම හා අසුරා තැබීම තමයි කරන්නේ. රයිබෝසෝම ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම සඳහා ස්ථාන සැපයීම නැත්නම් ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීම. ඒ වගේම ඔගොල්ලෝ ඇති රික්තකයක කාර්යයන් විදියට සන්ධාරණය පවත්වා ගැනීම, ඒ වගේම වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම වගේ කාරණාත්, ඒ වගේ සෛලවල ජලය ජල තුල්‍යතාව පවත්වා ගැනීම වගේ කාරණාත් ඔගොල්ලෝ අහලා තියෙනවා. ඒ වගේම තමයි සෛල බිත්තිය ඔගොල්ලෝ අහලා තියෙනවා. ශාක සෛලවල තියෙන්නේ සන්ධාරණය හා ආරක්ෂාව පවත්වා ගැනීම. ඒ වගේම සෛලයට හැඩයක් පවත්වා ගන්නත් සෛල බිත්තිය උදව් වෙනවා. ඒ වගේම ප්ලාස්ම පටලය ගත්තොත් එහෙම ප්ලාස්ම පටලයේ ප්‍රධාන කෘත්‍යය වන්නේ සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම සහ හැඩය පවත්වා ගන්න එකකින්. ඒ වගේම ජලය, අයන හා සමහර අණු වලට සෛල තුළට ඇතුළු වීමට සහ පිටවීමට ඉඩ දීම. ඉතින් මේ ද්‍රව්‍ය ඇතුළු වීම පිටවීම තෝරා බේරාගෙන තමයි කරන්න පුළුවන් මේ සෛල පටලය. ඒ නිසා අපි මේ සෛල පටලය හඳුන්වනවා අර්ධ පාරගම්ය පටලයක් විදියටත්. ඒ වගේම නියස්ටි ගැන අපි ඉස්සෙල්ලක් කතා කරා, සෛලයේ සිදුවන ජීවක්‍රියා පාලනය කරන්න එය. ඒ වගේම සෛල ප්ලාස්මේ කෘත්‍ය විදියට අපි ගැත්තේ මොකද්ද? විවිධ පරිවෘත්ති ක්‍රියා. පරිවෘත්ති ක්‍රියා කියලා කියන්නේ දුවේ පුතේ රසායනික ප්‍රතික්‍රියා. ක්‍රියා සිදු කිරීමට සෛල ප්ලාස්මේ උදව් වෙනවා. ඒ වගේම ඉන්දිකා, සෛල ඉන්දිකා දැරීමත් සිදු වෙනවා. දැන් මේ ප්‍රශ්නේ බලන්නකෝ. සෛලයක ව්‍යුහය හා කෘත්‍යය වඩාත් හොඳින් නිරූපණය නොවන්නේ පහ සඳහන් පිළිතුරු අතරින් කුමකද? හරිත ලව. මේක නම් ශාක සෛලයේ මම කිව්වෙත් නැහැ. හරිත ලවයක සිදුවෙන ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍යය. ඒක හරි. නොකරන්නේ පහ සඳහන් කුමන පිළිතුරුද කියලා යහන්නේ. එතකොට හරිත ලව ප්‍රභා සංශ්ලේෂණ සිදු කරනවා. ඒක හරි. ඒ වගේම දෙවෙනි එක මයිටොකොන්ඩ්‍රියම ආවේණීය, ඒ කියන්නේ දවපියගේ ලක්ෂණ දරුවන්ට උරුම කර දීම. ඒක වැරදි නේද? තුන්වෙනි පිළිතුර විදියට ප්ලාස්ම පටලය හැඩේ පවත්වා ගැනීම. ඒක හරිනේ. හතර ගොල්ගි දේහය, ශ්වසනය. ශ්වසනය කරන මයිටොකොන්ඩ්‍රියා තුලනේ. ඉතින් දැන් නිවැරදි පිළිතුර විදියට අපි අහන්නේ නොවන්නේ මොකද්ද කියලා නහන්නේ නේද? මේක හැබැයි ප්‍රශ්නේ, ඒ ප්‍රශ්නේ ඔබට පේනවා මයිටොකොන්ඩ්‍රියම ආවේණීය සහ ගොල්ගි දේහය ශ්වසනය කියන දෙකම නොවන කාරණා දෙකක්. ඒ වගේම අර්ථලව ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම සහ ප්ලාස්ම පටලයේ හැඩය පවත්වා ගැනීම නිවැරදි කාරණා දෙකක් විදියට අපිට හඳුර ගන්න පුළුවන් ප්‍රශ්නේ ගැටලුවක් තියෙන නිසා. ඔබට මතක ඇති අපි ආයනික සංයෝග සහ ආයනික බන්ධන තියෙන සංයෝග සහ සහසංයුජ බන්ධන තියෙන සංයෝග අතර වෙනස්කම් කතා කරනකොට අපි කිව්වා ලක්ෂණ කීපයක්. දැන් මේ ප්‍රශ්නේ බලන්නකො. පහත දැක්වෙන x සහ y නම් සංයෝග දෙක දෙකෙහි ලක්ෂණ කීපයක් දැක්වේ. ඔන්න x කියලා සංයෝගයක් තියෙන ලක්ෂණ බලන්නකො. ජලීය ද්‍රාවණයේ විද්‍යුතයේ සන්නයනය කරයි. ඉහළ තාපාංක ඇත. ඔය ලක්ෂණ කිව්වේ අයනික බන්ධන සහිත සංයෝග වල තියෙනවා කියලා නේද? එහෙනම් ඔබ දන්නවා x කියන්නේ අයනික සංයෝග තමයි තියෙන්නේ. ඒ වගේම y සංයෝගي බලන්නකො. ජලීය ද්‍රාවණ විද්‍යුතයේ සන්නයනය නොකරයි. ඒ වගේම පහළ තාපාංක ඇත. සහසංයුජ බන්ධන සහිත සංයෝග වල ලක්ෂණ දෙකක් නේද? එතකොට ඔය වගේ ප්‍රශ්න අහලා x සහ y දාලා අර වගේ ලක්ෂණ දීලා අපෙන් ප්‍රශ්නයක් ඇවොත් උත්තර දීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ නේද බුදු පුතේ? ඉතින් දුවේ පුතේ තවත් ප්‍රශ්නයකට යන්න ඉස්සලා අපි විශේෂ කරුණු ටිකක් සලකලා බලමු. ඛනිජ ලවණ ගැන ඔබ අහලා තියෙනවා. ඔබ විටමින් සහ ඛනිජ ලවණ ගැන මීට පෙර ඉගෙනගෙන තියෙනවා. ඔබ දන්නවා මිනිසාගේ සහ සතුන්ගේ නිරෝගීභාවයට නැත්නම් ලෙඩ රෝගවලින් මිදී සිටීම සඳහා තමයි මේ ඛනිජ ලවණ සහ විටමින් ප්‍රධාන වශයෙන්ම දායක වෙන්නේ. දැන් අපි දන්නවා පොටෑසියම් කියන ඛනිජ ලවණය වුණොත් එහෙම පේශි දුර්වල වීම, මානසික ව්‍යාකූලතා ඇතිවීම වෙන්න පුළුවන්. දැන් සෝඩියම් වගේ ඒවා ලුණු වලින් ලැබෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා. අඩු වුණොත්, ඌණ වුණොත් එහෙම ඌණතා ලක්ෂණ විදියට ශ්වසන ආබාධ හට ගැනීම, කෙණ්ඩ පෙරලීම, ඔක්කාරේ පාචනය වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය අඩු වුණොත් අපිට අධික ලෙස හෘද ස්පන්දනය සිදුවීම, ස්නායු දුබලතා ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඔගේ කැල්සියම් වගේ ඒවා අඩු වුණොත් දත්ත හස්ති දුර්වල වෙනවා. අපි දන්නවා ඒවා හොඳින් පවත් ගන්න අපි දන්නවා කැල්සියම්, ෆොස්ෆරස් එහෙම අනිවාර්යෙන් ඕනේ කියලා නේද? දත්ත හස්ති දුර්වල වීම, ඒ වගේම කැල්සියම් වුණ උනාම වර්ධනයේ ඌණතා ඇතිවීම, වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාම. ඔගොල්ලෝ අහලා තියෙනවා ඔස්ටියෝපොරොසිස් කියන වචනෙත්. ඒ ෆොස්ෆරස් වගේ මුල් ද්‍රව්‍ය ඌණ වුණොත් අස්ථි දුර්වල වී පහස්වෙන් කැඩීම සිදු වෙනවා. ඒ වගේ යකඩ ඌණ වුණොත් එීම, රක්තහීනතාවය, ඒ කියන්නේ ලේ අඩුවීම, නිද්‍රාශීලී භාවය, නිදිමත ගති, ක්‍රියාකාරීත්වය අඩුවීම, මානසික සංවර්ධනයේ දුර්වලතා ඇතිවීම. ඔබටත් මේ ලක්ෂණ තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න මොන ඛනිජ වර්ගයක්ද කියන එක. දැන් අයිඩින් කෙනෙක් ඔගුල අහලා තියෙනවා, අයිඩින් ලුණුත් තියෙනවා. ඔගුල ලබාගෙන අයිඩින් අයිඩින් ලුණු වලින් අයිඩින් ඌණ වුණොත් බුද්ධි සංවර්ධනයේ බාධා ඇතිවීම, ඉගෙනීමට මැලි බවක් දැක්වීම, උසයාම සීමා වීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔය වගේ ඒවා පාඩම් කළම තියෙන්න ඕනේ දුවේ පුතේ. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න බලන්න, මිනිස් දේහයට ප්‍රමාණවත් පරිදි යකඩ නොලැබීම නිසා ඇතිවන ඌණතා ලක්ෂණයක් වන්නේ කියලා අහනවා. දැන් අපි දන්නවා රක්ත හීනතාව, නිද්‍රාශීලී භාවය, ක්‍රියාකාරීත්වයේ අඩුවීම, මානසික වර්ධනයේ දුර්වලතා ඇතිවීම කියන ඒවා අහලා තියෙනවානේ. ඔන්න මේකේ පිළිතුරු බලන්න. ඒක අස්ථි දුර්වල වීම. දැන් අස්ථි දුර්වල වෙන්නේ මොනවාකින්ද? ඔය කැල්සියම් මොහ පොස්පරස්, හිමොග්ලොබින් ප්‍රතිශතයේ අඩුවීම. ඒ කියන්නේ රක්ත හීනතාවය ඇති වෙන ඕන එක වෙන්න පුළුවන්. හිමොග්ලොබින් කියන්නේ අපි දන්නවා ලේවල රතු පාටක් වෙන්න හේතුණු වර්ණකේ තමයි හිමොග්ලොබින් කියන්නේ, ප්‍රෝටීනයක්. එතකොට මේක නිෂ්පාදනය වෙන්න නම් අපි දන්නවා යකඩ අත්‍යවශ්‍ය එකක්. ශ්වසන ආබාධ ඇතිවීම, ස්නායු දුබලතා ඇතිවීම මේවා නෙවෙයි. එතකොට දෙවෙනි පිළිතුර තමයි හිමොග්ලොබින් ප්‍රතිශතය අඩුවීම තමයි සිදුවෙන්නේ යකඩ වුණොත් කියන එක හොඳට මතක තියාගන්න. දැන් දෙවියනේ මේ ප්‍රශ්නේ බලන්නකෝ. රසායන විද්‍යා ප්‍රශ්නය. ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි ග්‍රෑම් 180ක අඩංගු මවුල ගන්න කොපමණද? දැන් ඔබට ගුවන්විදුලිය අහනකොට ගැළලුවක් එන්න පුළුවන්. නමුත් මම පහසු ක්‍රමයක් කියලා දෙන්නම්. ග්ලූකෝස් C6යි H12යි O6යි ඔබ හොයන්න මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි දන්නවා කාබන් වල 12ක් තියෙනවා, හයිඩ්‍රජන් වල 1යි, ඔක්සිජන් 16යි. ඒ වගේම 12 ඒවා 6ක් තියෙනවා. 12 6 72යි, හයිඩ්‍රජන් එකක 1යි, ඒ වගේම 12ක් තියෙනවා. 12යි 72යි, එතකොට 86යි. ඊට පස්සේ ඔක්සිජන් වල 16 ඒවා 6ක් තියෙනවා නේද? එතකොට මේ විදිහට ඔක්කොම එකතු කරලා බැලුවොත් එහෙම 180ක් වෙනවා සාපේක්ෂ අණු ස්කන්ධය. එතකොට දැන් මේ ගාන හදලා බැලුවොත් ඔගොල්ලෝ කරන්න මේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයලා ඒක ග්‍රෑම් කරන්න. එතකොට ග්‍රෑම් කරාම මේ ග්‍රෑම් 180 අපිට අතට අල්ලට ගන්න පුළුවන් ප්‍රමාණයක් නේ ග්‍රෑම් 180 කියන්නේ. එතකොට ඒකේ තියෙනවා මවුල් අණු මවුල එකක්. හරි? එතකොට අපිට ප්‍රශ්න දී තියෙන්නේ ග්ලූකෝස් ග්‍රෑම් 180ක අඩංගු මවුල ගන්න කොපමණද? එහෙනම් මවුල 1යි. දැන් අපිට මේක වෙන ප්‍රශ්නයකටත් ඕන නම් ගන්න පුළුවන්. දැන් අපි තමු කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක තියෙන මවුල ගන්න කීයද ඇහුවොත් ඔගොල්ලෝ ඉස්සෙල්ලා කාබන් ඩයොක්සයිඩ් CO2 සාපේක්ෂ අණු ස්කන්ධය හොයනවා. කාබන් වල 12යි, ඔක්සිජන් වල 16යි, 16 වල 2යි CO2 නේ. එතකොට 44ක් එනවා. ඒක ග්‍රෑම් කරන්න. ග්‍රෑම් කරාම ග්‍රෑම් 44යි. එහෙනම් ග්‍රෑම් 44ක තියෙනවා අණු මවුල 1ක්. එහෙනම් ග්‍රෑම් 88ක තියෙනවා අණු මවුල 2ක්. බෙදලා ගන්න පුළුවන්. එවයි පරමාණුකත් හොයන්න පුළුවන් අපිට. අපි හිතමු මොන සෝඩියම් කියලා. සෝඩියම් වල පරමාණු සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. එහෙනම් ඒක ග්‍රෑම් කරනවා. ග්‍රෑම් 23යි. එහෙනම් සෝඩියම් වල මවුල එකක් කියලා කියන්නේ ග්‍රෑම් 23ක්. ග්‍රෑම් 23ේ පරමාණු මවුල එකක් තියෙනවා කියලා අපි පහස්වෙන්ම හොයාගන්න පුළුවන් පරමාණු සහ අණු වල මවුල ගණන. අනුදෙපති අපිට අවසාන ප්‍රශ්නේ විදිහට මට ඉදෙන්නේ කතා කරන්න වෙන්නේ. අපි වෙනත් දවසකත් මොන ගැහෙන බලාපොරොත්තු වෙනවා. එතකොට අපි තවදුරටත් ප්‍රශ්න සහ පිළිතුරු ඔබට ඔබ එක සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන තමයි අපි අද නතර වෙන්නේ. මේ අවසාන ප්‍රශ්න විදිහට අපි මෙහෙම හිතුවෝ. මෙන්න මේ විෂය කණු ටික පොඩ්ඩක් බලන්න. එක් ස්ථානයක චලිත වෙන වස්තුවක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා යම් දිශාවකට සිදුවන සරල රේඛීය ඈත්වීම අපි කියන්නේ විස්ථාපනය කියලා නේද? දැන් චලිතය වෙන වස්තුවක් ගෙව යන ගමන් මගේ දිග දුර කියලා අපි හඳුන්වනවා. මේ විස්ථාපනයේ දුරයිමයි ඉන්නේ ඕගොල්ලෝ දන්නවා මීටර වලින් කියලා දන්නවා. හැබැයි අපි තන දුරයි විස්ථාපනය කියන්නේ රාශි දෙකක්. දුර කියන්නේ අදිශ රාශියක්. ඒ කියන්නේ යාට විශාලත්වයක් තියෙනවා. මීටර 50 100 තියෙනවා. නමුත් දිශාවක් නැහැ යාට. ඒ වගේම විස්ථාපනයේට දිශාවකුත් තියෙනවා. ඒ වගේම විශාලත්වයක්ත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් මෙන්න මේ ප්‍රශ්නේ බලන්න පොඩ්ඩක්. අපි දැන් නැගෙනහිර දිශාවට මීටර 5ක් දුර ගමන් ගත් ළමයේ ආපසු හැරි බටහිර දෙසට මීටර 6ක් ගමන් කරයි. දැන් ඔන්න මෙයා නැගෙනහිරට මීටර 5ක් ගිහිල්ලා ආපස්සට හැරිලා ඒ මාර්ගයේ දිගේ මීටර 6ක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඊටපතනත් පාස් කරලා මීටර 1ක් ගිහිල්ලා තියෙනවා. ඔහුගේ විස්ථාපනය හා දුර පිළිවෙලින් දක්වා ඇත්තේ. අපි දන්නවා දැන් ආරම්භක ස්ථානයේ ඉඳලා මීටර 5ක් නැගෙනහිරට ගියාට පස්සේ දුර ගිහිලා තියෙනවා මීටර 5ක් නැගෙනහිරට. ඒ වගේම ආයි ආපස්සට ඇවිල්ලා මීටර 6ක් ගිහිලා තියෙනවා. එතකොට දුරට දිශාවක් නැති නිසා අපි ඔය දෙක එකතු කරලා ගන්නවා 11යි කියලා. එහෙනම් අපි දන්නවා දුර 11යි. හැබැයි ඔබ විස්ථාපනය හොයනකොට මතක තියාගන්න ආරම්භක ස්ථානයයි දැන් නැවතිලා තියෙන ස්ථානේ මීටර 6ක් ඈතින්. එතකොට ඒ දෙක අතර සල්ලේකී දුර මීටර 1යි. එහෙනම් විස්ථාපනයේ මීටර 1යි දුර මීටර 11ක් විදියට අපිට හොයාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. පෙළපොත බලන්න සල්වේගී චලිතය පිළිබඳව පාඩමේදී දෙක පාඩමේදී ඔබට මේක ඉතාම සරලව ක්‍රියාකාරකම් කීපයක් දීලා තියෙනවා. ඒකෙන් ඔබට හොඳින් අධ්‍යයනය කරන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ පාඩම හොඳින් අධ්‍යයනය කරන්න ඇති කියලා මම හිතනවා. ඔබේ ඉලක්කවලට යන්න යම් සුළු උපකාරයක් වෙන්න ඇති කියලත් මම හිතනවා. මේ ඔබ වෙනුවෙන් කැප වෙමින් තමයි මේ පාඩම් අපි සකස් කරන්නේ. ඒ නිසා ඔබ නැවත නැවත අහලා රෙකෝඩ් කළා හරි අහලා ඔයගොල්ලෝ නැවත නැවත ඉගෙන ගන්න ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න මේ පාඩම් ඉවහල් වෙනු ඇත. ඒ වගේම මේ ඔබ මේ කාලය තුල නිකන් ගත කරන්න එපා. පෙළපොත තනියෙන් අධ්‍යයනය කරන්න, පත්තරවල තියෙන ප්‍රශ්න උත්තර විෂය කරුණු හොඳින් අධ්‍යයනය කරන්න, එකලව විභාගෙට සූදානම් වෙන්න, මේ වසංගත තත්ත්වයේ තියෙනවා කියලා ඔබ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න යන්න එපා. එහෙනම් තෙරුවන් සරණයි. සීලු ජය ඔබට අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම මහින්ද බණ්ඩාර.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ විද්‍යා පාඩම ඔබට කියලා දුන්නේ මොනරාගල කලාපයේ විද්‍යා ගුරු උපදේශක මහින්ද බණ්ඩාර ගුරුපියාණන්.